ගරු දිලිත් ජයවීර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා. ඕඩර් ප්ලීස්. කවින්දරන් කොඩීශ්වරන් මන්ත්‍රීතුමාට මුලසුන බාර කරනවා.
Yes, continue.
මොලාස්රාරුඩ මන්ත්‍රීතුමනි, වනකම් කොඩිස්වරන් තම්බි. එන්න එන්නම නරක්වන සමාජ වියමනක පද්ධතියක වැදගත් සන්ධි ස්ථානයක් සනිටුවන් වෙමින් 22 වතාවටත් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කටයුතු ආරම්භ කරපු අද දිනේදී අපි සඳහන් කළ යුතුයි, අපේ මේ රටේ මව්බිමට ආදරය කරන අපි හැමෝම විවිධ අවස්ථාවලදී විවිධ විදිහට අතීතයේ වැරදි තීරණ තීන්දුවලට යම් විදිහකට හෝ සහය දීලා තියෙනවා. සමහරු ඍජුවම වැරදි කළා තියෙනවා. දැන් අපේ මේ ආණ්ඩුවේ ඉන්න බලයේ ඉන්න පක්ෂ ඍජුවම වැරදි කරපු පක්ෂය. දැන් මම වක්‍රව වැරදි වලට යම් සහයක් ලබා දුන්න පුද්ගලයෙක් හැටියට මටත් පාපෝච්චාරණයක් තිබුණා. නමුත් මේ සියල්ල තුල අපි හැමදාම උත්සාහ කරේ, විශේෂයෙන්ම මම පෞද්ගලිකව දේශපාලට එන්නට තීරණය කරේ, ඍජුවම මේ ක්‍රියාදාමයට මැදිහත් වෙලා වඩා හොඳ ශ්‍රී ලංකාවක් දකින්නට අපේ මේ මුහුකුරාගිය ජීවිතයේදී මේ සමයේදී අපිට අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් බලාගෙන ඉඳෙද්දී ඒ බලාපොරොත්තුව කඩා වැටෙන ආකාරය දැන් පැහැදිලියි. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට බලපෑම් කරපු අවස්ථාවන් බොහොමයක්, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරපු අවස්ථාවන් බොහොමයක්. එය ජේ.ආර්. ජයවර්ධන අදම යුගයේ අපි සලකන මොවුනුත් එක්ක එකතු වෙලා අපි එය වෙනුවෙන් එට විරුද්ධව සටන් කරපු අය හැටියට, ඒ නෙවිල් සමරකෝන අග්‍රමිනිස්කාරතුමාගේ ඒ ගෙදරට ගල් ගහපු යුගයේ සිට අද මේ සිටින අග්‍රමිනිස්කාරතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ ඒ නිදහසට ඍජු බලපෑමක් කරමින් රටක ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ වඩා වැදගත් කුළුණු තුන වන විධායකයද ව්‍යවස්ථාදායකයද අධිකරණයද තුල තිබිය යුතු ඒ වෙනස සම්පූර්ණයෙන්ම හෙලා දමමින්, ඒ තිබුණු සමතුලිතභාවය සම්පූර්ණයෙන්ම හෙලා දමමින් විධායකය ඍජුව මැදිහත් වුණු නරකම පූර්වාදර්ශය අද අපිට දකින්නට පුළුවන්. මේට බරපතල විදියට මමත් නියෝජනය කරන අපගේ නීතිඥ සංගමය ඇතුළුව, ගරුතර මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළුව, පිටරටවල ඉන්න සියලුම නීතිඥ සංගම් ඇතුළුව, මහජනතාව ඇතුළුව, විපක්ෂ ඇතුළුව විරුද්ධ වෙද්දී මෙතරම් දරදඬු විදිහට මේ කටයුත්ත කරන්නේ කුමක් නිසාදයි කියලා අද වෙනකොට ජනතාව තේරුම් අරගෙන තියෙනවා. ඉතින් ඔබ මේ කරන්නට උත්සාහ කරන යම් හේකින් අවසානයේදී මේ සම්මත වුණොත් අපි මේ දෙන පූර්වාදර්ශය මම හිතන්නේ මේ රටේ නූපන් දරුවන්ටත් බලපාන, මේ රටේ අනාගතයට හැමදාම බලපාන මේ නරක කැත පූර්වාදර්ශයක් බව ඉස්සෙල්ලම පවසන්නට ඕන. එසේ පවසමින් ඒ ප්‍රතිඵලය හැටියට මින් ඉදිරියට මේ සිදු වුණහොත් මේ ලංකාවේ කිනම් අධිකරණයකින් දෙන ලබන තීන්දුවක් තවදුරටත් නිදහස් අධිකරණ තීන්දුවක් හැටියට මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ. එය විධායකය මැදිහත් වුණු, ව්‍යවස්ථාය දායකය මැදිහත් වුණු, ඒ තුල සිටින ආණ්ඩු පක්ෂය මැදිහත් වුණු තීරණ තීන්දුව හැටියටයි මේ රටේ ජනතාව මින් ඉදිරියට සලකන්නේ කියන එකත් මම දැන්මම කියා සිටින්නට ඕන. මේ බොහොම සද්භාවයෙන් කියන්නේ, බොහොම සද්භාවයෙන් කියන්නේ අපේ මිත්‍රෝ, අපි ඔක්කොම එකට සටන් කරා. අපි සටන් කරේ වඩා හොඳ ශ්‍රී ලංකාවක් සඳහා. අපි බලාපොරොත්තු වුණා වඩා හොඳ ශ්‍රී ලංකාවක් සඳහා එකදු හෝ පියවරක් ඉදිරියට තියයි කියලා. නමුත් ජේ.ආර්. ජයවර්ධනටත් වඩා එහාට ගියපු නරකම පූර්වාදර්ශයක් අද මේ පාර්ලිමේන්තුවට ගෙනාව. ඉතින් එය ප්‍රකාශ කරමින් අද මේ සංවාදයට ලක් කරන අපේ ආර්ථික කරුණු සම්බන්ධෙනුත් යමක් සඳහන් කරන්නට ඕන මුලාසරාරූඪ මන්ත්‍රීතුමනි. මම දන්නේ නැහැ, බොහොම අවංකව කියන්නේ, මම දන්නේ නැහැ මොවුන් මේ තේරුම් අරගෙනද කතා කරන්නේ කියලා. අපේ ඇමතිතුමා මෙතන කතාවක් පවත්වලා ගියා, එතුමා මෙතන නැහැ. නමුත් මම හිටියනම් කැමති මම එතුමාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නේ. අපි ආර්ථික විශේෂඥයෝ නිසා අපි දන්න කරුණු ගැන පමණක්, දන්න උදාහරණ පමණක් අරගෙන මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න කැමති නිසා. එතුමා කතා කරපු කරුණු අතර එතුමා උත්සාහ කරා කියන්නට අපේ ආර්ථිකයේ ප්‍රගතියක් ඇතිවෙමින් පවතිනවා කියලා. එතුමා උත්සාහ කරා එතුමාගේ මැදිහත් වීමත්, තවත් එතුමාගේ කණ්ඩායමේ මැදිහත් වීමත් නිසා අද අපිට අපේ අපනයන වර්ධනය කරගන්නට පුළුවන්කමක් ලැබිලා තියෙනවා කියලා. මෙය කිසිසේත්ම යථාර්ථයක් නෙමෙයි. මේ යථාර්ථයක් නොවන්නේ අද මහ පොළොවේ කර්මාන්ත ශාලා හිමියන් ඒ ව්‍යවසායකින් එක්ක ඔබ අවංක සංවාදයකට ගියොත්, ඔවුන් සමග සාකච්ඡා කළොත් අද ඇති වී තිබෙන තත්ත්වය, ගෝලීය අභියෝගයන් හමුවේ ගෝලීය වෙළඳපොළ තුල ඇති වී ඇති නව ප්‍රවණතාවයන් හමුවේ අපේ මේ කුඩා ලංකාව මහා විශාල අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා අපේ මේ කර්මාන්ත ශාලා අපේ ව්‍යාපාර රැකගන්නට. එයයි යථාර්ථය. අපේ අපනයන ඒ වගේම දේශීය කර්මාන්ත සියල්ලම මහා විශාල අභියෝගයන්ට මුහුණ දෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඔබ අද මේ ගෙන යන, ඔබවත් නොදන්නා මාර්ගයක ඔබ යන මේ ආර්ථික ප්‍රතිපත්තිය මත, විශේෂයෙන්ම ඔබ භාවිතා කරන මේ බදු කරන ප්‍රතිපත්තිය මත, විශේෂයෙන්ම ඔබ භාවිතා කරන මේ ගැලපුම් වියදම් ගැලපුම මත විදුලි බිල බරක් හැටියට ඒ ව්‍යවසායකයා මතර පැටවීම නිසා එවැනි තත්ත්වයක් තුළ මේ සියලු ශේත්‍රයන් කඩා වැටෙමින් පවතිනවා. අපේ එක උදාහරණයක් පමණක් මේ අවස්ථාවේදී නැවතත් මේ පාර්ලිමේන්තුවේ සඳහන් කිරීමට කැමැති. අපේ සංචාරක කර්මාන්තය, මේ සංචාරක කර්මාන්තයේ අපේ හිටපු සභාපතිතුමා ඊයේ මම හිතන්නේ අස්සුණ අපේ බුද්ධික ඒවාව සම්මැතිතුමා, මම හිතන්නේ තවමත් ඔබතුමාලා දාලා නැහැ සභාපතිතුමෙක්. ඉතින් එතුමා අස් වෙන්නේ ඉතාම දුෂ්කර තත්වයක් තුළ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතල අර්බුද, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය බරපතල අර්බුදයක් හමුවේ තිබෙන අවස්ථාවක, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සංචාරකයින් එන ප්‍රමාණය මොන විදිහට අපි උත්කර්ෂයට නංවන්නට උත්සාහ කරත් යථාර්ථය වන්නේ අපේ රටේ සංචාරක කර්මාන්තයේ යම්කිසි ඉහළම තැනකට එය ඇවිත් තිබුණා නම් එයත් අපිට අවශ්‍ය තත්ත්වය නෙමෙයි. නමුත් යම්කිසි ඉහළම තත්ත්වයකට පැමිණ තිබුණා නම් ඒ පැමිණ තිබුණේ ඊස්ට බොමින්, එහෙම නැත්නම් පාස්කු ප්‍රහාරයට කලින් තිබුණු තත්ත්වය තුළ. සරල දත්ත හැටියට ගත්තොත් මුලාසරාඩුර මන්ත්‍රීතුමනි, එවකට සංචාරක කර්මාන්තයේ යෙදුණු කොළඹ හෝටල් පමණක් අපි බැලුවොත්, මේ කොළඹ හෝටල් වල 2018-2019 දී සාමාන්‍ය රේට් එක, ඒ කියන්නේ ඇවරේජ් එක තිබුණා ඩොලර් 128ක්. අද වෙනකොට ඒ ඩොලර් 80 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට ඇවරේජ් ඔකියුපන්සි එක සාමාන්‍යයෙන් කාමරවල ඉන්න සංචාරකයන්ගේ ඔකියුපන්සි එක තිබුණේ 70%යි. අදත් ඒ මට්ටමේම තිබෙනවා. හැබැයි අපේ එක කාමරයක් සඳහා ලැබෙන ආදායම සියයට පනස් අට දක්වා එකන සියයට සියයක් තිබුණ නම් සියයට පනස් අට දක්වා අඩුවෙල තියෙනවා. සියයට තිස් සතයි දසම පහක් සියයට තිස් සතකට හෝ ඊට ආසන්න ප්‍රමාණයකින් මේ වැටිලා තියෙනවා. එතකොට අපේ මේ සංචාරක කර්මාන්තයේ ඒදන්නන්ගේ වියදම වැඩි වෙලා තියෙනවා. ආදායම අඩු වෙලා තියෙනවා. සංචාරක කර්මාන්තයේ ඒදෙන මහා පරිමාණයේ හෝටල් ඒ වගේම මධ්‍යම පරිමාණයේ හෝටල් අද විශාල අර්බුදයක තිබෙනවා. නමුත් අපි ජනතාගත කරන්නට හදනවා, උත්කර්ෂයට නංගවන්නට හදනවා අපේ සංචාරක කර්මාන්තය දියුණු වෙලා කියලා. ඒ සංචාරක කර්මාන්තය දියුණු වෙන්න නම් ගත යුතුව තිබෙන කිසිම පියවරක් නොගෙන අපි මේ සංවාදය අද කරගෙන යනවා. එතකොට අපි මේ බොරුවෙන් අපිම රවට්ටා ගන්නව නම් අපිට
honorable member you have 2 minutes
අපිට අපි හොඳටම දන්නා කාරණා අමතක කරලා අපි කටයුතු කරනව නම් අපි කොහොමද මේ රටේ මේ සංවාදය කරගෙන යන්නේ? මොකටද අපි මේ පාර්ලිමේන්තුවට එන්නේ? මොකටද මේ කාරණා අපි මෙතන කියලා? මම මේ සංචාරක කර්මාන්තය ගැන දැන් කොච්චර කතා කරලා තියෙනවද? මේ සංචාරක කර්මාන්තයට අදාළ ආයතනවල අදටත් ලංකාවේ මේ ආණ්ඩුවාවට ඇවිල්ලා අද වෙනකනුත් අපි අන්තර්ජාතික මට්ටමේ අපේ දැන්වීම් කරණයක් එහෙමත් නැත්නම් අපි ඇඩ්වර්ටයිසිං කැම්පේන් එකක් කරලා අපේ මේ ඩෙස්ටිනේෂන් එක මේ ගමනාන්තය සන්නාමයක් බවට පත් කරලා ඒකට අගයක් එකතු කරන්නට කිසිම දෙයක් කටයුතු නොකරා නම් එහෙමනම් කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ අපිට මේ රටට වියදම් කරන්නට පුළුවන් සංචාරකයින් නැයි කියලා? එන්න එන්නම අඩු වියදම් සංචාරකයින් නම් ඔවුන්ගේ ඒ වියදමින් අපිට අපේ සංචාරක කර්මාන්තයේ යෙදෙන්නන්ට තමන්ගේ වියදම ගැට ගහගන්නට බැරි නම් මේ හෝටල් වැසියාම නුදුරු අනාගතයේදීම අපිට දකින්නට පුළුවන් වෙයි. අපිට දකින්නට පුළුවන් වෙයි. ඉතින් ඒක නිසා තමයි අපි මේ කතා කරන්නේ. එහෙම නැතුව මේ හැම දෙයක් ගැනම විවේචනය කරන විපක්ෂයක දෘෂ්ටි කෝණයෙන් නෙමෙයි. මේවා සාධනීය යෝජනා, සාධනීය සංවාද. අපිට ඕන මේ සංවාදය තුළ මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න. ඔබට මේ දැනීම, මේ අවබෝධය ලබා දෙන්නට පුළුවන් හැම අවස්ථාවකදී මේක කරන්න මේ රටේ මහජනතාව වෙනුවෙන්. ඉතින් නමුත් මේ සියල්ල මේ තත්ත්වේ පවතිද්දී අපේ රටේ ආර්ථිකය බරපතල විදියට කඩන් වැටිලා අපේ අද මං දන්නේ මේ ගමෙන් ආපු අපේ මිත්‍රයෝ ගමට යනවද කියලා, ගමට ගිහිල්ලා ගමේ මිනිස්සුයා කන්නේ බොන්නේ කොහොමද කියලා අහනවද කියලා අපේ මේ
honorable member your time is up
මට විනාඩියක් දෙන්න. මේ මිනිස්සු අද කොච්චර දුක් විඳිනවද කියලා ඔබ දන්නවද? දැනගෙන නොදන්නවා සේ ඉන්නවද කියන එක විතරයි මට අහන්නට තියෙන්නේ. මූලාශ්‍රාට මන්ත්‍රීතුමනි, ස්තුතියි, නන්දි.